සභාව කල්තැබීම
නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තු හෙට පෙරවරු 10 දක්වා කල්තැබීත්වය යෝජනා කරන
කල්තැබීම යෝජනාව ගරු කනක හිරත් මන්ත්‍රීතුමා ඊට පෙර විජේපාල හෙට්ටිආරච්චි ගරු මන්ත්‍රීතුමා මූලස්සන පැමිණලා
ගරු කරක හේරත් මන්ත්‍රීතුමා යෝජනාව
ඉදිරිපත් ගරු මුලාසන අරුඩ් මන්ත්‍රීතුමනි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විකිණීම වළක්වාලීම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසාර්ථක ව්‍යාපෘතියක් බව ප්‍රකාශ කරමින් එම ගුවන් තොටුපළ ආරම්භයේ සිට මේ දක්වා ක්‍රියාන්විත තිබුණු එකම ගුවන් සමාගම වන ෆ්ලයි ඩුබායි සමාගම සමග ගිවිසුම ගතව ඇති ගිවිසුමද නොසලකා හරිමින් ඉන්දියානු සමාගමකට විකිණීමට වර්තමාන රජය කටයුතු කරයි. ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ රැකගනිමින් එහි උපරිම පල නෙලා ගැනීමට හැකි ආකාරයේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුවට මා යෝජනා කරමි. මේ යෝජනා කිරීමත් සමගම මේ පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කිරීම සඳහා මා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබ සියලු දෙනා දන්න මත්තල ගුවන් තොටුපළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ ආරම්භ වුණත් 1994දී මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ එවකට නාගරික සංවර්ධන අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු වර්තමාන අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ අමාත්‍යාංශයේ යටතේදී තමයි යෝජනා පළවෙනියටම ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊටත් කලිනුත් මේ යෝජනාව කීප වතාවක් ඉදිරිපත් වෙච්ච යෝජනාවක්. ඊළඟට 2004 වර්තමාන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලවකවානුව තුලදීත් මෙම ප්‍රදේශයේ වැල්ලවාය කුඩාය කියන ප්‍රදේශයේ මෙම මත්තලට කිලෝමීටර් 2ක් පමණ ඇතින් එදා 2004දී රනිල් වික්‍රමසිංහ මහත්තයා පළමු වතාවට මුල්ගල තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදා හැකියාව ලැබුණා මේ සඳහා මුදල් වෙන් කරගෙන මුදල් ලබාගෙන හොයාගෙන මේ මත්තල ගුවන් තොටුපළ පසුගිය රජයේ මගින් ආරම්භ කරන්න. එයා ආරම්භ කළා පළවෙනි අදියරේ හැටියට ඩොලර් මිලියන 2009ක් පමණ 209ක් පමණ වියදම් කරලා මේ ගුවන් තොටුපළ අවසන් කරනවා. ඉතින් මම හිතන්නේ අද අපිට පේන කාරණේ තමයි එදා මොන රජය තිබුණත් මේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබුණේ මේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබුණාට ඒක ක්‍රියාත්මක කරන්න කිසිම කෙනෙක්ට හැකියාවක් තිබුණ නැහැ. ප්‍රතිපත්තියක් හරියට තිබුණ නැහැ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දදායකයන්ට එදා පොරොන්දුක් වුණා 2004දී මේක ආරම්භ කරනවා කියලා. 2004දී මේ මුල්ගල් තියපු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා කියලා කියපුණත් නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක එසේ වෙතත් 2015 මේ යහපාලන රජය බලයට පත් වුණාම මේ රජය පළවෙනියටම කරේ මොකද්ද? මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපළ හදලා ඒක අවසන් කරලා එය සංවර්ධනය කරන එක වෙනුවට මොකද්ද කරේ? පළවෙනියටම ගිහිල්ලා වී ගබඩා කිරීම. මේ වී ගබඩා කිරීම තුළින් ජාත්‍යන්තරව මේ ගුවන් තොටුපළවල තියෙන පිළිගැනීම නැති කරන්න කටයුතු කරා. පමණක් නැමෙයි මිලියන ගණනාවක් මේ නිසා මේ ගුවන් තොටුපළට අහිමි වුණා. ඒ වගේම මිලියන ගණනාවක අලාභයක් සිදු වුණා එදා වී ගබඩා කරපු නිසා. ඊළඟට කරේ මොකද්ද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් මේ ගුවන් තොටුපළට ගොඩබස්සන ගුවන් සමාගමේ සියලුම ගුවන් යානා ටික සියල්ලක්ම නතර කරා. ඊළඟට අද වෙනකොට මේ රජයේ අවශ්‍යතාවය මේ රජයේ තමන්ට හදාගන්න බැරි වුණ ගුවන් තොටුපළ විකිණීමට කටයුතු කිරීමෙන් කරන්නේ මොකද්ද? එක පැත්තකින් මේ ගුවන් තොටුපළට ගොඩබස්සන එකම ගුවන් සමාගම වන ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමෙත් ඒ ගොඩබස්සන එක නවත්තන්න අත්දිටුවන්නද කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමා මම හිතන්නේ එතුමා අපි රූපවාහිනී දැක්ක ප්‍රකාශ කරා මේක තාවකාලිකව නවත්තනවා මේක පාඩුව ලබන ආයතනයක් නිසා නවත්තනවා කියලා නමුත් අපි කියන්න ඕනේ කාරණේ තමයි මේ ෆ්ලයි ඩුබායි කියන ගුවන් සමාගම මෙම ගුවන් තොටුපළ ආරම්භයත් සමගම ආරම්භ කරපු ගුවන් සමාගමක් ඒක එදා ගිවිසුමක් තිබිලා තියෙනවා සිවිල් ගුවන් සේවා මහිදන් අධිකාරියත් සමග ගිවිසුම් ගත වෙලා තියෙනවා අඩුම තරමේ මේ ලංකාවට පැමිණෙන කොළඹට පැමිණෙන ගුවන් වාර වලින් දෙකක් ලැබෙනවා නම් ඒකෙන් එකක් මත්තලට ගොඩ බස්සන්න ඕනේ කියලා. ඊළඟට 2013 වෙනකොට තුන් වතාවක් ෆ්ලයිබුඩ් ඩුබායි කියන ගුවන් සමාගම ගොඩ බස්සනවා. 2016 වෙද්දී එක හතර වතාවක් බවට පත් වෙනවා. 2017 වෙද්දී එක පස් වතාවක් බවට පත් වෙනවා. ඊළඟට මේගොල්ලන් මේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම සහ අර එමිරේට්ස් කියන ගුවන් සමාගමත් සමග එකට ගිවිසුමක් ඇති කරගෙන 2017 දී ඒ මහිතන්නේ ඒ වාර ප්‍රමාණය ඒගොල්ලන් අතර බෙදා ගන්නවා. මේකම තමයි එදා කරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තියෙන ඒ ස්ලොට්ස් ටික ලබා ගන්න එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කරා වගේම නැවතත් මේ එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කරලා තියෙනවා මේ ලබා ගන්න. ඒක එතකොට අනිත් පැත්තෙන් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කියපු ආකාරයට මේක අලාභයක් ලබන සමාගමක් නෙමෙයි. 2017 වර්ෂයේ පමණක් මුළු සමාගමේම ලාභය ඇමරිකානු ඩොලර් 10.1 බිලියන. ඒ කියන්නේ මේ ලංකාවට එන එක පාඩුවක් නෙමෙයි. ඊට අමතරව අපේ රටේ බහුතරයක් අපේ රටෙන් කාගෝ ප්‍රමාණය වැඩිම ප්‍රතිශතයකින් වැඩි වෙලා තියෙන්නේ මත්තල ගුවන් තොටුපළ මගින්. අය ප්‍රදේශයේ දකුණු ප්‍රදේශයේ පමණක් නෙමෙයි ඌව ප්‍රදේශයේ තියෙන පළතුරු සහ එළවලු මාලදිවයිනට සහ ඒ වගේම සෞදි අරාබියට ඒ වගේම ඩුබායි වලට යවන්න මේ තුලින් හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ නිසා මේකේ කිසිම පාඩුවක් වෙලා නැහැ පමණක් නෙමෙයි දේශීය අපේ කෘෂිකාර්මයත් ඒක ඉහළට ගෙනියන්න පුළුවන් ආකාරයට තමයි මේ ගුවන් තොටුපළ නිර්මාණය කරලා තිබුණේ. ඊළඟට අපි බැලුවොත් එහෙම අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා ඔක්තෝබර් මාසේ මේක තාවකාලිකව නවත්තන්නේ මේක තාවකාලිකව නවත්තලා ඔක්තෝබර් මාසේ නැවතත් ආරම්භ කරනවා කියලා. නමුත් මම පසුගිය දවසක කරපු විපරමකින් මේ හොයාගන්න පුළුවන් වුණා ලබන අවුරුද්දේ මාර්තු මාසයේ වෙනකම් ෆ්ලයි ඩුබායි තියෙන සියලුම ඒ ගමනාන්තයන් සියල්ලක්ම කැන්සල් කරලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම අද මේ ගුවන් තොටුපළ මේ සියල්ලක් තුලින් අපි දකින්න එක පැත්තකින් මත්තල ගුවන් තොටුපළ විකුණන්න එමත් නැත්නම් මත්තල ගුවන් තොටුපළ විකුණන්න පිඹුරුපත් සකස් කිරීම තමයි එක පැත්තකින් ෆ්ලයි ඩුබායි ගුවන් සේවය අද නවත්තන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපි අහනවා විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමා ඉන්නවා ගරු අමාත්‍යතුමනි මේක මෙහෙම අලෙවි කරන්න එහෙමත් නැත්නම් විකුණන්න මේ සම්පත විකුණන්න කටයුතු කරනවා නම් ඒකෙන් මේ අපේ සිවිල් ගුවන් සේවා පනතට පටහැනි පනත වෙනස් කරනවද නැද්ද කියන එකත් අපි අහගන්න කැමතියි. විශේෂයෙන්ම මේ විකිණීම තුලින් ගුවන් තොටුපළ විකිණීම තුලින් පනත වෙනස් කරනව පමණක් නෙමෙයි රටේ ආරක්ෂාවට ලොකු බලපෑමක් තියෙනවා. ඔබ තමුන් නාන්සලා දන්නවා ඒ පිළිබඳව. ඒක නිසා ඉන්දියාව වේවා වෙනත් රටකට වේවා මේක ලබා දුන්නාට පස්සේ රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් තිබෙනවා කියන එකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඊළඟට නොයෙකුත් කරුණු කියනවා. මේක විකුණන්න තියෙන එක පැත්තකින් ලාභ ලබන්නේ නැහැ කියනවා. එහෙම අනිත් පැත්තෙන් කියනවා මේකේ අර කුරුල්ලන්ගෙන් තියෙන ප්‍රශ්නේ තියෙනවා කියනවා. බර්ඩ් ස්ට්‍රයික් තියෙනවා කියනවා. නමුත් සෑම ගුවන් තොටුපළමක ඒ ආකාරයෙන් ප්‍රශ්න තියෙනවා. නමුත් මේක අපිට අපේ ඉදිරි අනාගතයේ තියෙන සම්පතක් කියන එකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඊළඟට මම අහන්න කැමතියි මේ ගුවන් තොටුපළ අලාභයක් ලබනවා කිව්වට මේකේ තියෙන ණය ගෙවා ගන්න බැරුව කවදාවත් අපිට ප්‍රශ්නයක් වෙලා නැහැ. වරාය වගේම වරායේ ඒ වරාය සමාගමෙන් හම්බන්තොට වරායට ණය ගෙව්වා වගේම අද ලාභේ ලබලා ඒ ලාභයෙන් අපේ ගුවන් තොටුපළ සමාගමෙන් මේ ණය ප්‍රමාණය ගෙවාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ගෙවන්න ඉදිරියටත් ගෙවන්න හැකියාවක් තියෙනවා. ඒ පමණක් නෙවෙයි මෙම ගුවන් තොටුපළේ දවසකට අර ඕවර්ෆ්ලයි එහෙමත් නැත්නම් ගුවන් සීමාවේ පියාසර කිරීම තුලින්ම පමණක් එක දිනකට ඇමරිකානු ඩොලර් 15,000ක් අපිට නිකන් ඉඳලත් හම්බ වෙනවා. එක ගුවන් යානාවක් ආවේ නැතත් ඒ මුදල් ප්‍රමාණය අපිට හම්බ වෙනවා. ඒ නිසා අපි අහන්න කැමති ඒක වැරදි නම් නිවැරදි කරන්න. නමුත් 15,000ක් හම්බ වෙනවා. ඉතින් ඒ 15,000 ලැබුණනම් අපිට ඇති ඉදිරි අනාගතයේදී සැලැස්මක් ඇතුව මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරානම් මේ ආණ්ඩුව සැලැස්මක් ඇතුව මේ ගුවන් තොටුපළ හරියට අලෙවිකරණය කරානම් අපිට අද වෙනකොට මේක වහන්න නැමෙයි, අද වෙනකොට විකුණන්න නැමෙයි, අද වෙනකොට අපේ රටට තව තවත් ගුවන් සමාගම් ගෙනෙන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීම කරනවා මේ ගුවන් මේ තොටුපොළ කියන්නේ ඔබ තමුන් ආන්සෙලාට අපිට පමණක් නැමෙයි ඉදිරි අනාගතයට ඉදිරි අනාගතයේ අපේ දරුවන්ගේ සම්පතක්. ඒ සම්පත විනාශ කරන්න ඔබ තමුන් ආන්සෙලාගේ කාලය තුලදී ඔබ තමුන් ආන්සේ විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමා අපි ගරු කරන අමාත්‍යවරයේ කැටියට ඔබතුමාගේ කාල වකවානුවේදී මෙය කරන්න එපා. මෙහෙම කරොත් ඔබතුමාට ඒකේ දේශපාලන වශයෙන් ලොකු කැලල්ලක් කියනකත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ යෝජනාව ගෙන එන්නේ අපේ රටේ සම්පත් ආරක්ෂා කර ගැනීමට අපි ආදරය කරන මේ ගුවන් ආරක්ෂා කර ගැනීම සඳහායි. එනිසා ඔබ තමුන් වහන්සේ මේ පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න මම හිතන්නේ උදේ වරුවේ වෙද්දී ඒක නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා 130ක් ශ්‍රී ලංකාවටත් 170ක් ඉන්දියානු සමාගමකටත් ලබා දෙනවා කියලා. ඉතින් අපි ඔබ තමුන් වහන්සේගෙන් ඉල්ලීම කරන්නේ අපිට මේක රැක ගන්න කටයුතු කරන්න ඔය සමාගම් වලට ලබා දෙන්න එපා. කුහක ලෙස දේශපාලන මේ දේශපාලන වශයෙන් බලලා මේ පිළිබඳව කටයුතු කරන්න එපා කියලා ඉල්ලීම කරමින් මම මේ අවස්ථාවේදී යෝජනාව ඉදිරිපත් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. යෝජනාව ස්ථිර කිරීම ගරු ඩී.වී. ජානක මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ වගේම මත්තල ගුවන්තොටුපළ විදේශීයකරණයට විරුද්ධ මන්ත්‍රීවරයෙක් වශයෙන් කනක හේරත් මන්ත්‍රීතුමා වශයෙන් ගෙනාපු ඒ යෝජනාව ස්ථිර කරනවා. අද මම මගේ කතාව පළමුවෙන්ම ආරම්භ කරන්නම් එදා මුහිඳු හාමුදුරුවෝ කරපු ඒ දේශනාවකින්. එදා මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජතුමාට දේශනා කරනවා රටක සම්පත්වල අයිතිය තියෙන්නේ අනාගතයට. ඔබතුමා මෙහි භාරකරුවා මිසක් මෙහි අයිතිකරුවා නෙවෙයි. මේක එදාටත් වැඩිය අදට තමයි වළංගු. අද අපේ රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපි මතක් කරලා දෙන්න කැමති මේ රටේ සම්පත්වල ඔබතුමල්ලා භාරකරුවෝ මිසක් අයිතිකරුවෝ නෙවෙයි. මේ සම්පත් ඕනෑ ඕනෑ විදියට විකුණලා දාන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි ඊයේ පෙරේද දැක්කා රටේ අවධානය වෙන පැත්තකට ගෙනියන්න නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඒ පළ කරපු වාර්තාවක් පදනම් කරගෙන අද රටේ මතය වෙන පැත්තකට ගෙනියන්න උත්සාහයක් දරනවා. එක පැත්තකින් මහ බැංකුවේ බැඳුම් කර සිද්ධිය යටගහන ගමන්ම අනිත් පැත්තෙන් මත්තල ගුවන්තොටුපළ විකිණීම එහෙම නැත්නම් විදේශීයකරණය රට තුළ ඒ එල්ල වෙන විරෝධය අමතක කරන්න ජනතාවගේ අවධානය වෙන පැත්තට ගෙනියන්න එතුමල්ලා උත්සාහයක් දරනවා අපි දැක්කා. අද විශේෂයෙන් ගත්තම අද මේ ඉන්දියාවෙන් ගෙනෙන ආයෝජනය කොච්චර දුරට වාණිජමය ආයෝජනයක්ද රට වෙනුවෙන් ගෙන ආයෝජනයක්ද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද ගත්තම ඉන්දියාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන හින්දු පවත්පත සඳහන් කරන ආකාරයට ඉන්දියාව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආයෝජනය කිරීමට ප්‍රධානම හේතුව අනිකක් නොව උපාය මාර්ගික අවශ්‍යතාවය. මේක උපාය මාර්ගික අවශ්‍යතාවයක් වශයෙන් තමයි ඉන්දියාව දකින්නේ. මන්දයත් අතිශය තීර්ණාත්මක ජාත්‍යන්තර වරායක් වන හම්බන්තොට වරාය චීනය විසින් අවුරුදු 99 අවුරුද්දකට බදු ගැනීමත් සමග ඉන්දියානු සාගර කලාපයේ චීන ආධිපත්‍යය ඉන්දියාවට බලපෑමක් ඇති වේදී තවද හම්බන්තොටින් අක්කර 15,000ක භූමියක් චීනයට කර්මාන්ත කලාපයක් වෙනුවෙන් බදු දීමට සූදානමක් පවතී. මේ නිසා හම්බන්තොට ආශ්‍රිත කලාපයේ යනු කලාපීය බලවතා වන ඉන්දියාවට අතිශය වැදගත් භූමි භාගයක් බවට පෙරළී හමාරේ. ඒ නිසා දැන් අපිට මේ ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට අපිට පැහැදිලිව පේනවා මේ ඉන්දියාවෙන් මේ ආයෝජනය ගේන්නේ මේ ගුවන්තොටුපළ දියුණු කරන්නවත් අපේ රටට සුවිශාල ආයෝජනයක් ගේන්නවත් නෙවෙයි. එතුමල්ලට තියෙන අභියෝගය හම්බන්තොට වරාය චීනයට දීමේට ඒකට විරුද්ධව මතයක් ගොඩ නැගෙනකොට ලංකාවේ රජය විසින් ඒක මඩ පවත්වන්න දෙන තෑග්ගක් වශයෙන් තමයි අපි මේ මත්තල ගුවන්තොටුපළ විදේශීයකරණය එහෙම නැත්නම් ඉන්දියාවට ලබා දීම අපි දකින්නේ. අපි දන්නවා මේ හම්බන්තොට ගුවන්තොටුපළ මේ එක හුදකලා ව්‍යාපෘතියක් නෙමෙයි. මේ මත්තල ගුවන්තොටුපළ හදන්න ඕන කියලා අපිටත් කලින් එහෙම නැත්නම් 1994 දී
චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ උත්සාහයක් ගන්නවා. ඊට පස්සේ අගමැතිතුමා 2003 දී ගිහිල්ලා මුල්ගලක උත්තවනවා. හැබැයි එතුමාගේ තිබ්බ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා, එතුමට ආයෝජන ගේන්න තිබ්බ හැකියාව නැති නිසා, එතුමට මේ මුදල් ටික ගේන්න බැරි හින්දා එතුමට බැරි වෙනවා මේ ගුවන්තොටුපළ හදාගන්න. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තිබ්බ දක්ෂතාවයත් එක්ක, හිටපු ගරු ඇමැතිතුමාගේ චමර් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමෙන් නාම රාජපක්ෂ මැතිතුමා ඒ සභාපතිවරයා වශයෙන් එතුමල්ලට පුදුමංකම ලැබුණා මේ ආයෝජනය ලංකාව තුළට ගේන්න. ගෙනෙල්ල මේ ඉතාමත් සුවිශාල මත්තල ගුවන්තොටුපළ හදාගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි මේක එක ගුවන්තොටුපළක් වශයෙන් නෙවෙයි හැදුවේ. එක පැත්තකින් වරායක් ගොඩ නැගෙනවා, අනිත් පැත්තෙන් ගුවන්තොටුපළයකට නැවෙන, අනිත් පැත්තෙන් හයිවේ ඇවිල්ලා, මේ සියලුම දේවල් එක ව්‍යාපෘතියක් වශයෙන් ගොඩනගන්න, රට සංවර්ධනය කරන්න තමයි අපි මේක සූදානම් කරේ. හැබැයි අද වෙද්දී මොකද්ද වුනේ? අද වෙද්දී එකින් එකට කඩලා මේ ඔක්කොම ආයෝජන ටික විකුණන්න ආරම්භ කළා තියෙනවා. අපි දකිනවා ජනාධිපතිතුමා කියනවා රටේ අපනයනය වැඩි කරන්න ඕන, රටේ කෘෂිකාර්මාන්තය දියුණු කරලා ඒ කෘෂි අපනයනය එන්න එන්න දියුණු කරන්න ඕන කියලා. හැබැයි රටේ ජනාධිපතිතුමාට අපි මතක් කරන්න කැමති, හම්බන්තොට ගුවන්තොටුපළ හරහා බහලුම් වැඩිම ප්‍රමාණයක් දිනෙන් දින, මාසෙන් මාසෙ, අවුරුද්දෙන් අවුරුද්ද ඒ බහලුම් ප්‍රමාණය පිටරටේ යන ප්‍රමාණය වැඩි වුණා. හම්බන්තොටින්, ඒ වගේම ඌව වෙල්ලස්සෙන්, ඒ වගේම රත්නපුරෙන්, ඇඹිලිපිටියෙන් එළවලු ටික මැද පෙරදිගට යන්න පටන් ගත්තා, ඩුබායි වලට යන්න පටන් ගත්තා. හැබැයි ඒවා එන්න එන්නම ක්‍රමානුකූලව පළවෙනි ගුවන් යානයේ සිට අන්තිම ගුවන් යානය දක්වා මේව වැඩි වුණා. හැබැයි මේ ආණ්ඩුව බලයට ආවෙම මේ මත්තල ගුවන්තොටුපළ විකුණන්න ඕන කියලා. මේක අසාර්ථක ව්‍යාපෘතියක් කියලා තමයි බලයට පත් වුණේ. ඒ නිසා මෙතුමල්ල මේ ක්‍රමානුකූලව නැවැත්තුවා. ඕනෑම රජයක් පත් වෙනකොට ඒ රටේ තිබ්බ ප්‍රතිපත්ති ටික ඉදිරියට ඒ විදියටම යා යුතුයි. ඒ රටේ ගුවන්තොටුපළක් හැදුවම ඒකට ගුවන් යානා ගෙනීමේ වගකීම ඒ රජයටත් සතු වෙනවා. හැබැයි මේ රටේ අගමැතිතුමා 2016 අයවැයේ කියනවා, එතුමා කියන තව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් හදන්න ඕන කියලා. හැබැයි එහෙම කියන අගමැතිතුමාම එදා 2015 ගිහිල්ලා මත්තල ගුවන්තොටුපළ වී ගවඩාවක් කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් යානායනික නැවතුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් රටේ ලෝකයේ තුල තිබ්බ මේ එයාපෝට් එකේ තිබ්බ රේටින් වැඩුණා. ඒවයි ප්‍රතිඵල වශයෙන් තමයි අද අන්තිමට මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න උනේ. හැබැයි මේක දෙන්න උනා නෙවෙයි, මේක දෙන්න ඉඩ සැලැස්සුවේ අගමැතිතුමා ඇතුළු මේ ආණ්ඩුව කියලා අපි වගකීමෙන් කියන්න කැමැති. අපි දන්නවා නිමල් සිරිපාද සිල් අමාත්‍යතුමා, මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරේ, බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු අමාත්‍යවරයෙක් වශයෙන් අපි දන්නවා. බණ්ඩාරනායක ප්‍රතිපත්තිවල කොහෙවත් නැහැ රටේ සම්පත් විදේශීයකරණය කරන්න කියලා. එදා ඒ ප්‍රතිපත්තිවල තිබුණෙත් නැහැ අඩුම ගානේ පිට රටකට දෙන්න ඕන කියලා. හැබැයි අද අපිට ලොකු දුකක් සහ ලැජ්ජාවක් තියෙනවා. රටේ ජනාධිපතිවතුමා සභාපති වශයෙන් ඉඳෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, රටේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඉඳෙද්දී කොහොමද අපේ රටේ සම්පත් මෙහෙම කෑලි කෑලි වලට කඩලා විකුණන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මේ ආණ්ඩුව ගැන, මේ ආණ්ඩුව එදා ඉඳන් ගෙනාපු එක විදේශීය ආයෝජනයක් පිළිබඳවත් අපි සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ මේ කියපු එක ගිවිසුමක් එක්කවත් අපි සෑහීමට පත් වෙන්නේ නැහැ. අපි දැක්ක හම්බන්තොට වරායේ ගිවිසුම, හම්බන්තොට වරායේ ගිවිසුම පළවෙනියටම කැබිනට් එකට දාන ගිවිසුම නෙවෙයි.
තව විනාඩියක් පමණයි ඔබතුමාට තියෙන්නේ.
කැබිනට් එකට දාන ගිවිසුම නෙවෙයි, පාර්ලිමේන්තුවට ආවේ. පාර්ලිමේන්තුවට ආපු ගිවිසුම නෙවෙයි අන්තිමට අත්සංගරේ. ඒ දේම තමයි මේ මත්තල ගුවන්තොටුපළට කරන්න යන්නේ. අපි දන්නවා හම්බන්තොට වරායේ දූපත ඩොලර් මිලියන 200ක් වටින දූපත නොමිලේ ලබා දුන්නා. ඒකම තමයි මේ මත්තල ගුවන්තොටුපළට කරන්නේ. අද මේ ලෝකයේ තියෙන ප්‍රශ්න ඇතුළට අපිව ඇදලා දාන්න එපා, අපේ රටේ සම්පත් විකුණන්න එපා. ඒ වගේම මේ ආණ්ඩුවට කියන්න කැමති අපේ දිස්ත්‍රික්කේ ඉන්නවා කැබිනට් අමාත්‍යවරු දෙන්නේ. අද එතුමන්ල දෙන්නගෙම කට වැහිලා තියෙනවා අපේ ජාතික සම්පත් විකුණද්දි. මහින්ද අමරවීර ඇමතිතුමාලා, සජීව ප්‍රේමදාස ඇමතිතුමාලා ඇයි මේ ගොළු වෙලා ඉන්නේ? කටට ඩොලර් වැටිලාද කියලා අපි එතුමන්ලගෙන් අහන්න කැමති. අවසාන වශයෙන් කියන්න කැමති, අපේ රටේ සම්පත් විකුණනට අපි විරුද්ධයි. මේ මත්තල විකුණනවට හිරේ ගිහිපු මන්ත්‍රීවරයෙක් වශයෙන්, එකපාරක් හිරේ ගිහිපු මන්ත්‍රීවරයෙක් වශයෙන්, දෙවැනි පාර තුන්වැනි පාර නෙවෙයි සිය පාරක් හිරේ දැම්මත් මේ ගිවිසුම් වලට විරුද්ධව අපේ රටේ සම්පත් විජාතීයකරණයට විරුද්ධව අපි සටන් කරනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට, ඔබතුමාට කාලය ලැබෙන්නේ විනාඩි 7ක් පමණයි.
ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අතර ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසාර්ථක ව්‍යාපෘතියක් හැටියට ඒ නිසා ඉන්දියානු සමාගමකට පැවරීමට විරුද්ධව තමයි අපේ කනගහිරත් මන්තුමා මේ යෝජනාව ගෙනලා තියෙන්නේ. මෙතනදී මූලික වශයෙන් අදහස් දක්වන කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හැටියට නම් කළත් ඒ ජාත්‍යන්තර ගුවන් තොටුපළකට අවශ්‍ය කරන චක්්‍යතාවයක් චක්්‍යතා අධ්‍යයනයක් කරලා නිසි හඳුනා ගැනීමක් එක්කද මේක ස්ථානගත කළේ කියන ගැටලුවක් තියෙන මුලින්ම. මොකද හේතුව මේ වෙනුවෙන් නැවත වීරවිලට යෝජනා වෙලා වීරවලි මත්තලට මාරු වෙලා ඒක විශාල ක්‍රියාවලියක් එක්ක මෙතුමම කියපු විදියට එතුමා ඒ හිටපු කාලෙදී ඒක එක පොදු ව්‍යාපෘතිය කොටසක් වුණාට අපි දන්නවා මේක යම් කාලයක දේශපාලන ව්‍යාපෘතියක් හැටියට තමයි තිබුණේ. මොකද ගුවන් තොටුපළ ස්ථානගත කරගෙන ඉමේදී ඒ ස්ථානගත කිරීම ගුවන් ගමන් වෙළඳපොළක් එක්ක සම්බන්ධයි. දැන් අපිට කොහේ රටක නිකන් ගුවන් තොටුපළක් දාගත්ත පළියට ගුවන් යාන එන යන එක තීරණය වෙන්නේ නැහැ. ඒක ගුවන් ගමන් බෙදා ගන්න වෙළඳපොළක් එක්ක සම්බන්ධයි. හිමන් සිරිපාල ඇමතුමා දන්නවා ඒ කාලේ එහෙම තීන්දුව తీරන ගත්තේ ඒ වෙනි විශාල ජාත්‍යන්තර ගුවන් පතේකට ශක්්‍යතාවයක් එක්ක නෙමෙයි. මුද අපි කවුරුත් පිළිගන්නවා හම්බන්තොට වරාය හම්බන්තොට ස්ථානගත වෙන්න ඕන කියන එක විශේෂයෙන්ම අපි දැකපු දෙයක්. නමුත් දැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හැටියට මේක ස්ථානගත වුණා නම් නිවැරදි විදියට ඒකට අවශ්‍ය කරන ගුවන් ගමන් වෙළඳපොළක් ගුවන් ගමන් වෙළඳපොළකුත් තියෙන්න ඕනකම තිබුණා. ගුවන් තොටුපළ හදලා ඔක්කොම කළා අවසානයේ ගුවන් ගමන් හොයන්නේ ඊට පස්සේ. එහෙම වුණාම තමයි මේ ෆ්ලයි ඩුබායි සමාගමත් එක්ක ගිවිසුමකට එන්න සිද්ධ වෙන්නේ. ඇත්තටම ෆ්ලයි ඩුබායි සමාගමත් එක්ක ගිවිසුමකට එන්නේ මුලින්ම කොළඹට ගුවන් යානාගේ. නැතුව මත්තලට යන්න නෙමෙයි. ඊට පස්සේ ඔවුන්ගේ පැත්තෙන් තමයි නැවත දෙවෙනි ගුවන් යානයක් යෝජනා කරනකොට රජයේ යෝජනා ගන්න එහෙනම් ඕගොල්ලෝ මත්තලට එන්න කියලා. එහෙම තමයි මත්තලට මේ ගුවන් යානාගේ එන්නේ. ඒකෙන් හොඳටම තේරෙනවා දැන් ෆ්ලයි ඩුබායි සමාගම හැර තව මොනවද මේ කාලය තුල මත්තලට ආවේ? මොකක්ද දැන් මේක මේ අපි ජාත්‍යන්තර ගුවන් වෙළඳපොළේ බඩුවක් හදලා විකුණනවා වගේ නෙමෙයි, සෙල්ලම් බඩුවක් හදලා විකුණනවා වගේ නෙමෙයි. ජාත්‍යන්තර ගුවන් වෙළඳපොළේ තරඟකාරී ගුවන් තොටුපළක් බවට මේක පත් වුණා නම් ලංකාවේ කේන්ද්‍රීය ස්ථානගත වීම අනුව අපට මේක සංවර්ධනය කර හැකියාව තිබුණා. හැබැයි ඒකට අවශ්‍ය කරන ශක්්‍යතාවයක් මාකටිං ප්ලෑන් එකක් අපට ඇත්තට තිබුණේ නැහැ රටක් හැටියට. ඒක නිසා තමයි ඒක එක ගුවන් සමාගමක් මත බොහෝ වෙලාවට අපට යැපෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකේ ඊළඟ අදියර තමයි ඔබතුමාලා දැන් ක්‍රියාත්මක කරන්නේ. ඒකේ ඔබතුමාලා ඒකේ අසාර්ථකත්වය පෙන්වන්න වී එළුවා වී වේලන්න පටන් ගත්තා. එවැනි දේශපාලන ක්‍රියාවලියක් ගියා. අපි කියන්නේ ඒක නෙමෙයි. දැන් මොකද්ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් මේක ගැලෙව්වා. ගලවලා මේක මත්තල වෙනම මැනේජ්මන්ට් එකක් හැටියට මම දන්න තරමට ස්ථානගත කරලා තියෙනවා. දැන් ඔබතුමාලගේ තියෙන සලස්ම මොකද්ද? අර අටුව කඩලා පුටුව හදන වගේ දැන් මේක ඊළඟට ඉන්දියානු සමාගමකට දෙනවද කියන දේ මෙතුමලා අහන්නේ. මං හිතන්නේ ඒකෙදි මෙතුමලාට තියෙන ඒ දේශපාලන විවේචනේ අපට අඩුවක් නැතුව තියෙනවා. මම ඒක කියන්න ඕන. ඒ කියන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් වෙළඳපොළ ආක්‍රමණය කරලා අත්පත් කරගන්න පුළුවන් වපසරියක් අත්පත් කරගැනීමේ පදනමකින් නෙමෙයි ස්ථානගත කරේ කියලා. හැබැයි දැන් ඇත්තටම මේක ඉන්දියානු ගුවන් සමාගමකට හෝ ඉන්දියාව සම්බන්ධ ගුවන් සමාගමකට විකුණන්න බුදුමල කටයුතු කරනවාද? මොකද චීනයට හම්බන්තොට වරාය දෙනකොට චීනයට හම්බන්තොට වරාය දීමට දේශපාලන වශයෙන් ඉන්දියාවේ තියෙන විරෝධය පාන්න මාධ්‍යවල පළවිච්ච ආකාරයට දේශපාලන වශයෙන් ඉන්දියාවේ තියෙන විරෝධය පාන්න ඉන්දියාව ඉල්ලුම් කළේ අපට එහෙමනම් මත්තල ගුවන් තොටුපළ අවශ්‍යයි කියලා. එතකොට දැන් මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දීමේ එකඟතාවයේ තියෙන්නේ චීනයට හම්බන්තොට වරාය දුන්න නිසාද? එහෙම එකඟතාවයක් තියෙනවාද? ඒක මම හිතන්නේ ඔබතුමාලා වහන්නේ නැතුව හංගන්නේ නැතුව නිශ්චිත වශයෙන් කියන්න ඕන. මොකද මේ මේකෙදි තියෙන ප්‍රධාන කාරණාව තමයි ඒක. මේ යෝජනාවේ මුඛ්‍ය හරය තියෙන්නේ ඉන්දියානු ගුවන් සමාගමකට මේ හම්බන්තොට ගුවන් තොටුපළ විකිණීමට කටයුතු කරනවද නැද්ද කියන එක. ඒකට මම හිතන්නේ එතුමාගේ කතාවෙන් හරියට සාක්ෂි ඉදිරිපත් වුණ නැති නිසා තමයි මම ඔබතුමාලගෙන් අහන්නේ. එහෙමනම් වහා මේක රජය හැටියට උත්තරයක් දෙන්න එහෙම කරනවද නැද්ද? එහෙම කරන්නේ මොන පදනමින්ද? සාකච්ඡාවක් ගියා ඉන්දියාවේ ගුවන් හමුදාව. ගුවන් හමුදාවේ පිරිස ඇවිල්ලා ගුවන් පුහුණුව සඳහා මත්තල ගුවන් තොටුපළ ලබා ගන්න කටයුතු කරනවා කියලා.
ඒක ගත්තොත් බරපතලයි. මොකද චීනයට හම්බන්තොට වරාය දීලා ඉන්දියාවට මත්තල දුන්නොත් එම ට්‍රේනින් වලට කොහේ හරි යුද්ධයක් ඇවිලි කියලා අපි පරිප්පු ගන්න ඕන දෙපැත්තෙම ලංකාවේ මිනිස්සු. එහෙනම් ඒක ජාත්‍යන්තර ආරක්ෂා පිළිබඳවත් ලංකාවට ස්වෛරීත්වය පිළිබඳවත් ලංකාවට බරපතල ප්‍රශ්නයක් වෙනවා. මම මේකෙන් අදහස් ගන්නෑ හම්බන්තොට වරාය චීනයට දුන්න නම් ගුවන්තොටුපළ චීනයටම දුන්නොත් හරි කියලා. දැන් මේ දැන් මෙතුමා ඊට වැදගත් ප්‍රශ්නයක් ඇහුවා මේ කාගේ කටේද ඩොලර් තියෙන්නේ කියලා. ඒක දැන් ටිකක් විවාදාත්මක සාකච්ඡාවක්. දැන් ඩොලර් කාගේ කාගේ කටවල්වල තියෙනවා වගේ තමයි පේන්නේ. ඒක නිසා නමුත් මම කියන්නේ නිශ්චිත වශයෙන් ඔබතුමාලා කියන්න ඕන හම්බන්තොට වරාය ඉන්දියාවට දීමේ කිවිසුමක් තියෙනවද? තියෙනවා නම් ඒකේ පදනම මොකක්ද? ඒක තමයි අපිට මෙතන මූලික වශයෙන් පැහැදිලි කරගන්න තියෙන. එහෙම තත්වයක් නම් තියෙන එක ඉතා බරපතලයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ රජයේ යටතේ මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කරන්න ශක්‍යතා වැඩපිළිවෙලක් ෆීසිබිලිටි එකක් අලුත් තත්ත්වයකට ඔබතුමා ඉදිරිපත් කරනවාද?
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් පමණ ඔබතුමාට
තියෙනවා. මේක නෙමෙයි නං අඩුතරමේ මෙතන මේ වැදගත් සාකච්ඡාව බාර මේක පෙරලෙන්නේ ඉන්දියාවට නොදෙනවා නම් ශ්‍රී ලංකා රජය යටතේ මත්තල සංවර්ධනය කිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන එකත් පැහැදිලි කරගන්න ඕනකම තියෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට කාංචන විජේසේකර ගරු මන්ත්‍රීතුමාට කාලය ඔබතුමාට ලැබෙන්නේ විනාඩි 5ක් පමණයි.
ස්තුති ගරු මූලාසනෝඩ මන්ත්‍රීතුමනි, අද දවසේ කනක හේරත් මන්ත්‍රීතුමා විසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදේශීකරණයට විරුද්ධව ගෙනෙන ලබන යෝජනාව අනුමත කරමින් කරුණු කීපයක් මමනක් ඉදිරිපත් කරන්න කාලය ලබා ගන්නවා. ගරු මූලාසනයේ සභාපතිතුමනි, අපි දන්නවා ඕනෑම රටක ව්‍යාපෘතියක් ආරම්භ කර පමණින් නැත්තම් ව්‍යාපාරයක් ආරම්භ කර පමණින් ලාභදායී ව්‍යාපෘතියක් බවට පත්වෙන්න ටික කාලයක් ගත වෙනවා. සමහර ව්‍යාපෘති ආරම්භ කරනෝ ලාභදායී ව්‍යාපෘති බවට පවත්වගෙන යන්න බැරි වුණත් ඒ ව්‍යාපෘතිය හරහා ඊට වක්‍රව දායකත්වය දක්වන වරාය වෙන්න පුළුවන්, ඒ නිෂ්පාදන ආර්ථිකයට වෙන්න පුළුවන්, ඒ කලාපයේ තියෙන අනෙකුත් අංශ දියුණු කරන්න වෙන්න පුළුවන්, ඒ තුලින් රටට යම්කිසි ආදායමක් ගෙනීමේ ව්‍යාපෘති හැටියට ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති තියෙනවා. මත්තල ගුවන්තොටුපළ ආරම්භ කරද්දී ගරු මූලාසනයේ සභාපතිතුමනි, අපේ චානක මන්ත්‍රීතුමා කිව්වා වගේ මේක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත්ත තනි තීන්දුවක් නෙමෙයි. මේක රජයන් කීපයක් අවස්ථා ගණනාවකදී උත්සාහ කරලා නමුත් යථාර්ථයක් බවට පත් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. මේ ස්ථානය තෝරා ගැනීමේ කරුණ ඉඳලා ඒ වගේම මේ ස්ථානය තෝරා ගැනීම ඒ වගේම ශාක්‍යතා වාර්තා ඉදිරිපත් කිරීම මේ කරුණු කාරණා වසර ගණනාවක් මුළුල්ලේ කරපු කරුණක් හැටියට ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එදා දවසේ මේ සඳහා මුල් ගලක් තබද්දිත් ශාක්‍යතා වාර්තාවක් ලබාගෙන කටයුතු කර බවත් මේ සභාවට මතක් කරනවා. ගරු මූලාසන සභාපතිතුමනි, අපේ සුනිල් හඳුන්නැති මන්ත්‍රීතුමා කිව්වා මේකේ එයා අරේබියා ගුවන් යානයේ පමණයි ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ පමණයි මත්තල ගුවන්තොටුපළ පාවිච්චි කරපු ගුවන් යානය බවට පත් වුණේ කියලා. මම දන්නා එතුමා කොහෙද හිටියේ ලංකාවේද කියලා. එයා අරේබියා ගුවන් යානයත් ඒ වගේම ලුෆ්තන්සා ගුවන් යානයත් ගිවිසුම් ගත වෙලා හිටියා මත්තල ගුවන්තොටුපළත් එක්ක. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයත් මිහින් ගුවන් සේවයත් එවැනි ගුවන් යාන ගණනාවක් මේ මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිතව ඒ ඉදිරි වැඩපිළිවෙලක් වෙනුවෙන් ගිවිසුම් ගත වෙලා කටයුතු කරගෙන හිටපු අවධියක්. මේ ගුවන්තොටුපළේ පළවෙනි අදියර පමණයි අවසන් වෙලා තිබුණේ ගරු මූලාසන සභාපතිතුමනි. හෝටල් සංකීර්ණය මේ ව්‍යාපෘතියේ වැඩි දියුණු කිරීමේ අනෙකුත් අංග ඒ ඉදිවෙමින් පවතින අවස්ථාවක තමයි 2015 අවුරුද්දේ ඒ ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව මේ වර්තමාන රජයේ තීන්දුවක් ගත්තේ. අර චානක මන්ත්‍රීතුමා කිව්වා වගේ එක රැයින් මත්තල ගුවන්තොටුපළ ගබඩාවක් වඩ පත් කරලා මත්තල ගුවන්තොටුපළේ තියෙන ඒ සියලු අංග පුටුවේ ඉඳලා ගෘහභාණ්ඩ ඉඳලා ඒ සියලු කටයුතු මේ මත්තල ගුවන්තොටුපළෙන් ඉවත් කරලා ක්‍රමානුකූලව තමයි මේ රජයේ සැලසුම් සූදානම් කරේ මත්තල ගුවන්තොටුපළේ විකිණීමේ කටයුත්තට. දැන් අද අපි දකිනවා හම්බන්තොට වරාය විකිණීමෙන් තුලින් අපේ රටට සිදුලා තියෙන පාඩුව. මේ රජයේ බලයට පත් වෙදී මූලාසන සභාපතිතුමනි මේ රජයේ ජනතාවට කිව්වේ මොකද්ද? ආර්ථික ඔස්තාරලා ඉන්න එක්සත් ජාතික පක්ෂය කිව්වා. ආර්ථික ඔස්තාරලා ඉන්න එක්සත් ජාතික පක්ෂය නම් අපි අහනවා ආර්ථික ඔස්තාරලාද රටට පාලනය බාර අරගෙන රටේ සම්පත් විකිණීමද ඔස්තාරලාගේ හැකියාව? එවැනි දෙයක් කරන්න නම් රටේ බලයට පත් විය යුතු නෑ ඔස්තාරලා. නිසා අද දවසේ මේ රජයේ තියෙන
මේ රටේ තියෙන ජාතික සම්පත් ටික එකින් එක විවිධ රටවල් වලට විකිණුමින් එක පැත්තකින් හම්බන්තොට වරාය චීනයට ලබා දීලා තියෙනවා එක පැත්තකින් ඉන්දියාවට ගනුදෙනුවක් සඳහා මත්තල ගුවන්තොටුපළ දෙන්න දැන් සාකච්ඡා කරමින් යනවා මේක අපිට භයානක දෙයක් පේනවා ඉදිරියේදී ලංකාව ලෝක බලවතුන්ගේ පොරපිටියක් බවට පත් වෙයිද කියන සැකය අපිට තියෙනවා අද විශේෂයෙන්ම නිමල් සිරිපාසිල් ඇමතුමා ඔබතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය නෙමෙයි කියන එක චානක මන්තුමා කිව්වා අපි දැක්කා හම්බන්තොට වරාය කටයුතු කරද්දී අර්ජුන රණතුංග ඇමතුමා ඒකට විරුද්ධව කටයුතු කරද්දී මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා මහින්ද සමරසිංහ ඇමතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතෙක් දාලා තමයි හම්බන්තොට වරාය ඉදිරි කටයුතු කරගෙන ගියේ අද අපි කනගාටු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන නියෝජ්‍ය සභාපතිවරයෙක් හැටියට අද ජේෂ්ඨ සභාපතිවරයෙක් හැටියට අද නිමල් සිරිපාල සිල්වා මැතිතුමාගේ නායකත්වයෙන් ඒ කටයුතු ඉදිරියට යන්න ක්‍රියාත්මක වෙනවා නම් මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මත්තල ගුවන්තොටුපළත් එක්කම බිමටම සමතලා වෙයි කියලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩියක කාලය ඇති වෙයි.
විනාඩියක් දෙන්න විනාඩි දෙකක් දෙන්න ගරු මුරාසන සභාපතිතුමනි අද මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල තුල අපිට සැකයක් තියෙනවා. මත්තල ගුවන්තොටුපළ ලබා දීම එක අරමුණක් පමණයි. හම්බන්තොට වරාය අද ලබා දීලා ඉවරයි. එවැනි ආකාරයෙන් ආරම්භ කරන ගමනේ ඉදිරි වැඩපිළිවෙල ගෙනියන්න රජයේ වැඩපිළිවෙල ගෙනියන්න රජය එක පැත්තකින් කියන මුදල් කළමනාකරණය කරගන්න පුළුවන් නැහැ. පහුගිය රජයට චෝදනා කරන සෑම සියලු දෙයකම මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ජාතික සම්පත් එකින් එකට රටට එකතු කරේ විකිණීමේ අරමුණින් නෙවෙයි. විජාතික ක්‍රණේ කිරීමේ අරමුණින් නෙවෙයි. රාජ්‍ය සම්පත් විකුණන තියෙන අවස්ථාවක එමිරේට්ස් ගුවන් සේවය ඒ වගේම රාජ්‍ය ආයතන රාජ්‍ය සම්පත් පෞද්ගලික ආයතන විකුණන තියෙන වෙලාවක ආයතන 46ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් මේ රටේ ජාතික සම්පත් හැටියට නැවත එකතු කරපු ආණ්ඩුවක්. ඒ නිසා අපි මතක් කරනවා මේ වෙනුවෙන් අත තියන්න හදන්න එපා. අත තියන්න සූදානම් වෙන්න එපා. 37 දෙනෙක් මාසික කාලයක් සිරගත කරලා තිබුණා. මේ වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න කියලා චානක මන්ත්‍රීතුමා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව. නමුත් එදා දවසේ ඒ කරපු ක්‍රියාදාමයෙන් අපි මේක නවත්වන්න සූදානම් වෙන්නේ නැහැ. මේක අපේ ඉන්දියානු විරෝධය නෙමෙයි. සමහරු කියනවා මේක චීන විරෝධය, ඉන්දියානු විරෝධය කියලා. චීනයට කැමති අපි ඉන්දියාවට විරුද්ධයි කියලා. එහෙම එකක් නෙවෙයි. අපි චීනයට හෝ ඉන්දියාවට හෝ වෙනත් ඕනම රාජ්‍යයකට අපේ රටේ සම්පත් ලබා දෙනවා නම් ඒ වෙනුවෙන් අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා. ගරු සභාපතිතුමනි, ඒ නිසා අපි අවසාන වශයෙන් අපි ඉල්ලීමක් කරනවා. අපේ විෂය භාර ඇමතිවරයාගෙන් මේ පිළිබඳව ඔබතුමා නැවත ඔබතුමාගේ ඒ ගත්ත තීන්දුව පිළිබඳව කල්පනා
කරලා කාලය අවසානයි ගරු
මන්ත්‍රීතුමා. 70යි 30යි කියලා මේ රටට ලැබෙන සම්පත මොකක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. අද දවසේ මේ ගුවන් තොටුපළ අපි ගුවන් තොටුපළ ලබා දීමෙන් අපේ හම්බන්තොට වරාය දැන් ලබා දීලා ඉවරයි.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි. ගරු අමාත්‍යතුමාටත් මේ
විජේකලායනකට විජේපාල ඇමතිකමට යනවා. ඇමතිතුමා පොඩ්ඩක් දෙන්න විනාඩියක් දෙන්න.
ඊළඟට විනාඩි 3ක් තිබෙනවා ගරු කතාව අවසන් කරන්න.
ගරු අවසාන විනාඩිය ගරු සභාපතිතුමනි මම
අපේ ගරු නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා
ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාගෙන් මේ පිළිබඳ
මන්ත්‍රීතුමා වෙලාව නැහැ මොකද ගරු නිහාල් ගලප්පති මන්ත්‍රීතුමාට අවස්ථාව විනාඩි 3යි ඔබතුමාට තියෙන්නේ.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි 2015 ජනවාරි 8 වෙනිදා වත්මන් ආණ්ඩුව යාපාන ආණ්ඩුව බලට පත් වෙනකොට වික්‍රමසිංහ අගමැතිතුමත් ඒ වගේම අනිකුත් මැති අමතිවරුත් සජිත් ප්‍රේමදාස මහත්මයලත් මේ හැම කෙනාම කිව්වේ රාජපක්ෂලා හදාපු ගුවන් තොටුපළට අද ගුවන් යානා එන්නේ නැහැ. ඒ වගේම රාජපක්ෂලා හදාපු වරායට නැවෙන්නේ නැහැ. ඒක නිසා අපි වරායට දෛනිකව නැවගෙනල්ලා වරාය පුරවනවායි කිව්වා. ඒ වගේම මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙනල්ලා ඒක ජාතන්තර ගුවන් තොටුපළක් බවට පත් කරනවා කියලා කිව්වා. එහෙම කියලා තමයි වැඩේ පටන් ගත්තේ. නමුත් අපි දන්නවා තමුන්නාසලේ ක්‍රියාකාරීත්වයෙන් මොකද්ද උනේ කියලා. පෞගි දවස්වල මට මතකයි නියෝජ්‍ය අමාත්‍යවරයා අශෝක් අබේසිංහ මැතිතුමා ප්‍රසිද්ධියම මාධ්‍යවලට ප්‍රකාශ කරා මත්තල ගුවන් තොටුපළට ගොඩ බසින ෆ්ලයි ඩුබායි සමාගමට ඇත් ගුවන් යානා නැවැත්තුවේ මේ ගුවන් සමාගමට මත්තලට ගොඩ බසින එක දිගින් දිගටම පාඩුයි කියලා. මම ඒ වෙලාවේ කිව් දෙතුමට ඇමතුමා ඔබතුමා ඒ කරු ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍යයි. එහෙම තත්ත්වයක් නැහැ. මොකද තමුන්නාන්සේලා
මන්ත්‍රීතුමනි ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
මේ ගුවන් සමාගමත් එක්ක ගිවිසුම් ගහනකොට පළවෙනි ගුවන් යානේ කොළඹ ඩුබායි. දෙවෙනි ගුවන් යානේ ඉල්ලුව ඒගොල්ලා අපිට දෙන්න කියලා ලංකාවට එන්න. අන්න ඒක කිව්ව ඔබතුමාලා ඩුබායි කොළඹ මත්තල දුන්න ගුවන් යානේ දවස් 4-5ක් ගියා. නැවත වතාවක් ආපහු ගුවන් යානේ ගොඩ බැස්සුවේ නැහැ මත්තලට. තුන්වෙනි එකත් ඉල්ලුවා. තුන්වෙනි එකත් දුන්නා ඩුබායි කොළඹ. දෙවෙනි එක බස්සන පදනම් මත. නමුත් ඒගොල්ලේ කරේ නැහැ. හතරවෙනි එකත් දුන්නා. හතරවෙනි එකත් ඒගොල්ලා කොළඹ ඩුබායි කොළඹ. පස්වෙනි එකත් දුන්නා ඩුබායි කොළඹ. ඒ නිසා තමුන්නාසල දිගින් දිගටම ඒ ගුවන් සමාගමේ ආධිපත්‍යයට යට වෙලා ආදම් ලැබෙමින් යම් ප්‍රමාණයක් තිබුණු ඒ ගුවන් සමාගමේ ඒ කාර්යය නතර කරන්න
උත්සාහ ගත්තා. කාලය අවසానයි.
ඒ නිසාම ඉල්ලීමක් කරනවා අවසාන වශයෙන් තමුන්නාසල දෙගොල්ලම එකතු වෙලා අපේ සාධිනත්වය මුළුමනින්ම පාවදීලා අපේ ආර්ථිකයට යම් ආකාරකින් සහනයක් ලබන්න තිබිච්ච අවස්ථාව නැති කරලා අද තමුන්නාසල දෙගොල්ලම වත්ත බද්දර දීලා ඇස්සට දතනියොන් තත්ත්වයක් තමයි
දෙන්නේ.
ඒක නිසා ගුවන් නවත්තන්නේ කියලා මම වහාම ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි.